ගරු රංජිත් මද්දමන්න රාමත්තම ඔබතුමා පෙරවරු විනාඩි 15 කාලයක් ගන්නවා. ඕඩර් ප්ලීස් ගරු සිඩ්නි ජයරත් මන්තුමා මූලාශ්‍ර පැමිණෙන්න.
ගරු ඇමතුමා කතාව.
කාර්ක සභාවේ ගරු සභාපති ධුරිය දරණ ගරු මන්ත්‍රීතුමනි විජිත හේරත් ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු කාරණා සම්බන්ධව පිළිතුරු දෙන්න කැමැති. උම්බුස්මන්වරයා ඒ රියදුරු සම්බන්ධව එතුමා ලිඛිතව අපෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. ශ්‍රේෂ්ඨ අධිකරණයේ සිට පැතුම් සංජීව කියන රියදුරා එතුමා ලබලා දෙන්න කියලා. ඒ අනුව මාරු කරලා තියෙනවා. අපි දන්නේ නැහැ මාරු කරද්දී හાર્ට් ඇටැක් තියෙනවද වෙනේවා තියෙනවද කියලා. කෝක නමුත් අපි දැන් නව රියදුරු මඳවා ගැනීමට කලමනාකරණ සේවා චක්‍රලේක 3/2014 අනුව බඳවා ගැනීමට කටයුතු කරන ලෙස අපි දැන්ට ලිඛිතව දන්වලා තියෙන එතුමට. ඊළඟකරන තමයි භාෂා පරිවර්තක සේවාව සම්බන්ධව අපි දන්නවා. මම මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේ තමුන්නාන්සලා ප්‍රියම් ප්‍රකාශයක් කරා. මේ සම්බන්ධව මම තනි තීරණයක් ගන්නවා නම් මට මාස දෙකකින් ක්‍රියාත්මක කරන්න පුළුවන්. නමුත් මේක දැන් මේ භාෂා පරිවර්තක සේවාව ව්‍යවස්ථාව දැන්ට කෙටුම්පත් කර අවසන් කරලා තියෙනවා. අපි දන්නවා භාෂා පරිවර්තකයින්ට දැනට තියෙන පඩියට එයා වැඩ කරන්න කවුරුත් ඉන්නේ නැහැ. අපි වැටුප් ක්‍රමය පිළිබඳ අවසන් නිර්දේශය වැටුප් කොමිෂන් සභාව මගින් තාම අපිට ලබලා දීලා නැහැ. මුදල් අමාත්‍යාංශ කාර්යයක් අපි දැන් සාකච්ඡාවට කීපයක් පවත්වලා තියෙනවා. ඒ සම්බන්ධව අපි ඉල්ලීම කරලා තියෙනවා. ඒ වගේම භාෂා පරිවර්තක සේවයේ විශේෂ ශ්‍රේණියට උසස් කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ දැන් අපි අනුමැතිය ලබා දීලා තියෙනවා. අපිට මේ කාරණා සියල්ල ඉදිරි මාස කීපය ඇතුළත විසඳන්න පුළුවන් වෙයි. මොකද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විතරක් මේ කටයුතු කරනවා නම් අපිට බොහොම ඉක්මනට කරන්න පුළුවන්. ඒ වගේම ඔබතුමා දැන් අපේ ඉල්ලා සිටියා අග්‍රහාර රක්ෂණයට මම දන්න විදිහට 2015 අයට ප්‍රශ්නයක් නැහැ. අපි දැන්ටමත් විශ්‍රාම වැටුප් විෂමතාවයේ සම්බන්ධ ඔක 2006 තිබ්බ විශ්‍රාම වැටුප් විෂමතාවය අපේ රජය ඇවිල්ලා තමයි 2015 විසඳුවේ. 2015 වැටුප් වැඩිවීමත් එක්ක 2015 විශ්‍රාම ගිය අයට විතරක් නෙමෙයි ඒට ඉස්සෙල්ලා විශ්‍රාම ගිය අයටත් යම් විෂමතාවයක් ඇවිල්ලා තියෙනවා. සාමාන්‍ය ක්‍රමයේ තමයි වැටුප් වැඩිවීමේදී පෙර විශ්‍රාම ගිය අයට විෂමතාවයක් එනවා. මෙවැනි අයවැයෙන් මෙවර අයවැයෙන් අපි මිලියන 12000ක් බිලියන 12ක් වෙන් කරලා තියෙනවා. මේ සියලු දෙනාගේම විශ්‍රාම වැටුප් විෂමතාවය වෙන් කරන්න මම ඒ සම්බන්ධ ඉදිරියේදී කරුණු ඉදිරිපත් කරනවා. ඒ වගේම කළමනාකරණ සහකාර ප්‍රශ්නේදී මම දෙන කළමනාකරණ සහකාර ඒ වෘත්තීය සමිති සංගම් වලට වැඩියම සාකච්ඡා දුන්න ඇමතිවරයා මම. ඒ සම්බන්ධව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ අපි පියවර හැම එකටම අරන් තියෙනවා. මදන ඒගොල්ලත් ඇවිල්ලා එකඟුණා ඒ සම්බන්ධව. එක කාරණයක් සම්බන්ධ විතරයි මම එකඟුණේ නැත්තේ. අනිත් සියල්ලට අපි සමහර ඒවාට අවශ්‍ය කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරලා තියෙනවා. ඒවට මුදල් අමාත්‍යාංශයේ ඒගොල්ලන්ගේ නිර්දේශ උන ඒගොල්ලා ඒක සම්බන්ධ ඒගොල්ලන්ගේ ඔබ්සර්වේෂන් අපිට දීලා නැහැ. ඒවයි වල නැහැ. අනිත් ඒවා අපි රාජ්‍ය සේවා කොමිසමට අනිත් ආයතන වලට ඉදිරිපත් කරලා තියෙනවා. අපි ඒ සම්බන්ධ අවශ්‍ය පියවර අරන් තියෙනවා. මම හිතන්නේ දා ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මං කිය විසඳලා නෙවෙයි විසඳීම සඳහා අවශ්‍ය පියවර අපි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය අරන් තියෙනවා. ඒ වගේම පරිපාලන නිලධාරීන්ගෙත් අනිකුත් ඉන්න දීප්ත ව්‍යාප්ත සේවාවල නිලධාරීන්ගේ විදාග ශ්‍රේණි නිලධාරීන්ගේ කිසිම කෙනෙක්ගේ වැටුප් තලයක් උඩින් තියන්න අපි කටයුතු කළා නැහැ. අපි දන්නවා මේ සේවාමාන සියල්ලටම එකට සාධාරණීෂ්ඨ කරලා දෙන්න. අපි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා ගමැතුමත් මමත් මම හිතන්නේ ඒකේ අපි කොහෙවත් සඳහන් කරලා නැහැ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විතර මේ දීමනා දෙනවා කියලා. අපි මේ දීමනා හැම සේවයේ දෙන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. දැන් කැබිනට් අනුකාරක සභාවක් මේ සම්බන්ධව පත් කරලා තියෙනවා. ඒ වගේම ආපදා කළමනාකරණ සභාව ගැන කිව්වා. ආපදා ආවයන් පස්සේ විසඳීම් දීම විතරක් නෙවෙයි අපි දැනට කටයුතු කරගෙන යනවා. ආපදායන් ඉස්සෙල්ලා මගේ කතාවේදී මම පැහැදිලි කරන්න කොහොමද කටයුතු කරන්න කියලා. අපි දන්නවා රත්නපුර කළුතර දිස්ත්‍රික්කවලට නිදිතදිග මෝසම නිසා හැමදාම මැයි මාසේ ගම් වතුරු තත්ත්වයක් ඇති වෙනවා. 2016 මැයි පස්සෙන්ද 2017 මැයි 8 වෙනිද 2019 මැයි 15 වෙනිද අපි දැන්ට මමගේ නිලධාරින් මම සාකච්ඡා වට කීපයක් තියලා මේ ආපදා හානිය කොහොමද අවම කරගන්නේ? ඒ වගේම අපේ දීර්ඝ කාලීන සැලැස්මක් තියෙනවා කොහොමද මේ ආපදා තත්ත්වයන් නැති කරගන්නේ කියලා. ඒ වගේම ඔබතුමා කිව්වා හමුදා නිලධාරීන් සේවයට යොදා ගැනීම. අපිට වුණා සුනාමිය ආපු වෙලාවේ ආපදා කළමනාකරණ ඒකකයක් අමාත්‍යංශයක් තිබ්බේ නැහැ. අපිට හමුදා නිලධාරීන් තමයි මේවට යොදා ගත්තේ. අපිට අවශ්‍ය වෙනවා පරිපාලන මේවට අවශ්‍ය පරිපාලනයේ අවශ්‍ය නිලධාරි වගේම හමුදා නිලධාරීන්ගේ සේවය අවශ්‍ය වෙනවා. අපි මේ සම්බන්ධව දැන් සාකච්ඡා කරගෙන යනවා. තමුන්නාංශයේ මෙතන වෘත්තීය අයිතිවාසිකම් 4-5 දෙනෙක් ගැන කතා කරන්නේ. නමුත් මේකට මූණ දෙද්දී අපි සියලු දෙනාම එක්කව වෙලයි මූණ දෙන්න ඕන. හමුදාවේ සහාය අවශ්‍ය වෙනවා. හමුදාවේ සහාය අවශ්‍ය වෙනවා. ඔව් ප්‍රොවිෂන් පවර්ස් නේ සමාජලාට පරිපාලන දේවලුත් හමුදාවට දෙන්න ඕන වෙලාවල් තියෙනවා. ඒක දෙකක් නෑ. නමුත් අපි මේ ප්‍රශ්නේ විසඳන්න දැන් අවශ්‍ය කටයුතු කරගෙන යනවා. මම හිතන්නේ දකුණු මුහුදු තීරයේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ වගේම අනුරපිය දර්ශන යාපා මන්ත්‍රීතුමාගේ FCID නඩු රාජ්‍ය සේවයේ අක්‍රීයවට බලපාන තියෙනවා කියලා. කවුරු හොරගම් කරත් කවුරු මෙයා කරත් නඩු දාන්න. දේශපාලඥයෙක් වේවා රජයේ නිලධාරියෙක් වේවා සාමාන්‍ය පුරවැසියෙක් වේවා අපි මේ සම්බන්ධ ක්‍රියාමාර්ග ගන්න ඕනේ. මම රාජ්‍ය සේවයේ ඉන්නවා විධායක ශ්‍රේණිය 43,000ක් විතර. මේ කීප දෙනාටයි මේ සම්බන්ධ නඩු පැවරලා තියෙන්නේ. මම කණගාටු වෙනවා ජනාධිපති ලේකම් හිටපු ලලිත් වීරතුංග මහත්මයාගේ දක්ෂිණ ධාරියට දනුවන් දීලා තියෙනවා. ඇයි මේක වෙලා තියෙන්නේ? වැරදි තීන්දුව ක්‍රියාත්මක කරපු නිසා. රණවක වගේ අය මෙයාලා දෙන වැරදි තීන්දුව ක්‍රියාත්මක කරපු නිසා. කවුද මේ නිලධාරි වැඩිය? හිටපු ජනාධිපති හරි සහෝදරින් ගරි අමාත්‍යංශ හිටපු ලේකම්වරුන්ට මේ නඩු පැවරලා තියෙන්නේ. වැරදි නියෝග ක්‍රියාත්මක කරනවා නම් ඒව සම්බන්ධ ක්‍රියාමාර්ග ගන්න වෙන ආණ්ඩු. කොහෙවත් නිලධාරින් අක්‍රිය වෙලා නැහැ. විරුද්ධ පක්ෂය ක්‍රියාත්මක මෙතන යකෙක්ම වන්න යනවා. විරුද්ධ පක්ෂය අයව මේ නිලධාරින් අක්‍රිය වෙලා තියෙන එක. වැඩ කරන නිලධාරියාට වැඩියම රජයේ සේවකයට සලකලා තියෙන අපේ ආණ්ඩු. ඒ වගේම ජනක වක්කුමර මහත්මයා කිව්වා ඉඩම්හා නිවාස සම්බන්ධව ඒ සම්බන්ධ මම හොයලා බලලා අවශ්‍ය කටයුතු කරනවා. මම කියන්න කැමති මේ රජයේ තමයි වැඩියම අපි වැඩියම රජයේ සේවකයාට සලකපු ආණ්ඩු. 115කට වැඩි රජයේ සේවයක් තියෙනවා අපිට. තමුන්නාන්සේ කාලේ තමුන්නාන්සේ අපිට කියනවා රජයේ සේවය අපි හකුලන්න යනවා කියලා. අපි මේ කාලේ විතරක් කළමනාකරණ සහකාරවල විදියට 11,000ක් බඳවාගෙන තියෙනවා. පරිපාලන සේවය 500කට වැඩි ගණකාධිකාරී සේවය ඉංජිනේරු සේවය මේ කොන බඳවාගෙන. සඳාන ආණ්ඩුව කාලේ මේ බඳවා ගැනීම කරේ නැහැ. සමහර අවුරුදු 3-4 ගත වුණා. ඒ විතරක් නෙමෙයි රජයේ සේවකයාට රුපියල් 2,500ක් පඩි වැඩි කරගන්න රජයේ සේවකීන්ට අවුරුදු ගාන පාරට බැලලා සනන් කරන්න උනා. අපි පහුගිය ජනාධිපති වර්ණේ මහමැති වර්ණේ මේ රටේ රජයේ සේවකයින්ට අපි කිව්වා 10,000ක වැටුප් පැඩවීමක් ලැබලා දෙනවා කියලා. අපි සමහර අය මේක විශ්වාස කරේ නැහැ. අපි ඇවිල්ලා පළවෙනි මාස 3 මේ වැටුප් පැඩවි කිරීම කරා විතරක් නෙමෙයි අරාණ්ඩුව කාලේ වැටුප් වලට දීමනා දුන්නේ මේක එල්ලුවා. අපි මේ වැටුප් පැඩි කරපේවා හැම රජයේ සේවකයෙක්ගේම අවුරුදු 5ක් යනකොට අවුරුද්දෙන් අවුරුද්ද මූලික වැටුපට එකතු කරා. මූලික වැටුපට එකතු කරා කාර්යාල කාර්ය සහායකගේ අපි එනකොට තිබ්බ මූලික වැටුප 11,730යි 2020 ජනවාරි වෙනකොට මෙයාගේ වැටුප 24,250ක් වෙනවා. දෙගුණකින්ට වැඩිය වැඩි වෙලා තියෙනවා. කොයි ආණ්ඩුවද මෙහෙම කටයුතු කරලා තියෙන්නේ? රජයේ සේවකයන් වෙනුවෙන් උපාධිධාරී ගුරුවරයෙක්ගේ මූලික වැටුප 16,100යි අපේ ආණ්ඩුව ඉවරනකොට මූලික වැටුප 33,300ක් වෙනවා. දෙගුණකට වැඩි. ලේකම්වරයෙක්ගේ මූලික වැටුප 47,515යි මේක 98,650ක් වෙන. ඒ විතරක් නෙවෙයි අඩුම නිලධාරියාගේ වැඩිම නිලධාරියාගේ අනුපාතය වැටු පනුපාතයේ 101.45. කවුරුත් මේ කරේ නැහැ පහුගිය කාලෙකනේ හැමෝටම එක එකව වැඩි කර 7800ක්. අද අපි ඒ විෂමතාවය වෙන් කළා එකට එකයි එකට 4.05ට මේ වැටු වෙනස අපි අද ඇති කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මීට අමතරව අපි මේ අයට විශේෂ දීමන දෙන්නේ. ඒ වගේම කම්කරුවෙක් KKS කෙනෙක් 24,250 නෙමෙයි 7800යි මේ වැටුපේ මේ අය වැයෙන් තව 2500ක් වැඩි කරා. මේ අනුව 100%-107%ක වැටුප් වැඩිවීමක් අපි මෙයා කරලා තියෙනවා. මේක අනුව අපි 2015-14 රජයේ සේවකින්ගේ වැටුප්වලට වියදම් කළ තිබේ ආණ්ඩුව බිලියන 420යි. අද අපි බිලියන 650 වෙනකන් එක වැඩි කරලා තියෙනවා. අපේ ආණ්ඩුවේ වැඩිම සලකලා තියෙන්නේ රජයේ සේවකයාට කියලා මම කියනවා. වැඩුවේ වැඩිපුර බිලියන 230ක් රජයේ සේවකයා වෙනුවෙන් අපි අය කරලා තියෙනවා. රජයේ සේවකයාට ආත්ම ගරුත්වයක් ඇතුව ජීවත් වීමේ වාතාවරණය අපි හදලා තියෙනවා. යටේ ඉඳලා උඩට වෙනකන් ඒ රජයේ සේවකයාට අවශ්‍ය පහසුකම් දීලා තියෙනවා. රජයේ සේවකයාට ස්වාධීන රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ස්වාධීන පොලිස් කොමිෂන් සභාව පිහිටවල මේ රජයේ සේවකයාට ස්වාධීනව වැඩ කිරීමේ අයිතිය අපි දීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මම රජයේ සේවකයා ගැන කිව්වේ පොලිසිය රාළහාමි කෙනෙකුට රුපියල් 29,000යි ගත්තේ අද රජයේ පොලිසිය රාළහාමි කෙනෙක් අද රුපියල් 58,000ක වැටුපක් ගන්නවා. මේ වගේ හැමෝටම විශ්‍රාම වැටු මේ රටේ රජයේ සේවකයෝ 2006 පඩි වැඩිවීමත් එක්ක වෙච්ච විශ්‍රාම වැටු විෂමතාවය ගැන අවුරුදු ගාන පාරට බැහැලා කෑ ගැහුවා. අද රජයේ සේවකයෝ වෙනුවෙන් විශ්‍රාමිකයින් වෙනුවෙන් අඬන මේ විපක්ෂයයට මම කියනවා 2015 ජනවාරි බලයට ඇවිල්ලා තමයි මාර්තු වෙනකොට අපි ඒ විශ්‍රාම වැටු විෂමතාවය අද අයින් කරා. ඒ විතරක් නෙවෙයි අයින් කරා විතරක් නෙවෙයි මේ අවුරුද්දේ 2015 පඩි වැඩිවීම නිසා 2015 ජනවාරි පළවෙනිදා ඉඳලා දෙසැම්බර් 31 වෙනකන් විජිත හේරත් මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු කාරණේ අනුව විෂමතාවය නෙවෙයි ඒට ඉස්සෙල්ලා ඒටත් අපි ඒ වැටු විෂමතාවය අයින් කරන්න අපි මුදල් වෙන් කරලා තියෙනවා. මේ අවුරුද්දේ විතරක් බිලියන 12ක් වැඩිපුර 2015 අපි බලයට එනකොට මේ රටේ විශ්‍රාමිකයින් වෙනුවෙන් විශ්‍රාම වැටුපට මාසික විශ්‍රාම වැටුප පාරිතෝෂික ගෙවි ත්‍රිවිධ හමුදාවේ වන්දි වැටුප්වලට බිලියන 185යි වැය වෙලා තිබ්බේ අද බිලියන 250ක් වැය කරනවා. මේක අනුව මං කියන්නම් විශ්‍රාම වැටුප වැඩි වෙච්ච ආකාරය.
ගරු ඇමතුමා ඔබතුමාගේ කාලෙන් විනාඩි 14ක් දැන් ගත වෙලා තියෙනවා.
තව ටිකක් වුණා මට මේක මෙයා කරන්න. ලිපිකරුවෙක් විශ්‍රාම ගියාම 2015 පෙර 11,042 විශ්‍රාම ලැබුණේ අපේ අලුත් විශ්‍රාම වැටු ක්‍රමය අනුව 25,546ක් 2015 ජනවාරි ජූලයි වෙනකොට විශ්‍රාම වැටු ලැබෙනවා. විදුහල්පතිවරයෙක් නම් රුපියල් 19,401 විශ්‍රාම වැටුපු තිබ්බේ රාජපක්ෂ ආණ්ඩුව කාලේ අපේ ආණ්ඩුවෙන් ලැබෙනවා මේ අවුරුද්දේ ජූලයි වෙනකොට 36,220ක්. පොලිස් අධිකාරිවරයෙකුට 15,609යි තිබ්බේ 40,094ක් වෙන. අමාත්‍යංශ ලේකම්වරයෙකුට 34,571යි විශ්‍රාම ගියාම විශ්‍රාම වැටුපු තිබ්බේ අපේ ආණ්ඩුව යටතේ මේක 69,822ක් වෙනකන් වැඩි කරලා තියෙනවා. මම හිතන්නේ මේවා ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. අපි දෙගුණයකට වැඩි පඩිය විශ්‍රාම වැටුම දෙකම වැඩි කරලා තියෙනවා. අපේ ඇමතුමී ඉන්නවා හිටපු ඇමතුමී ඔබතුමියක වැඩි කරන්න කියලා යෝජනා කරන්න උගල වැඩි කරලා තියෙනවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ ළඟදී විශ්‍රාම යන්නද ලෑස්තිද? ඒක නිසා ඒ විතරක් නෙවෙයි අපි මේකේ අපේ අමාත්‍යංශයට තියෙන අනිත් එක මම කියන්න. ඒ වගේම ආපදා කළමනා කරන අමාත්‍යංශයට තියෙ අපි විශාල වැඩපිළිවෙල ආපදාවට ලක් වූ වැයට අපි නිවාස ලබලා දෙන්න විතරක් මේ අවුරුද්දේ මිලියන 2000ක් වෙන් කරලා තියෙනවා. හදිසි ආපදා නියඟ ගම් වතුර ජීවිත දේපල හානි වලට රුපියල් මිලියන 10000ක් අපි වෙන් කරලා තියෙනවා. ආපදා රක්ෂණේ පටන් ගත්තේ අපේ ආණ්ඩුව යටතේ. ඉස්සර ගයක් වතුරෙන් යට වුණාම උලඟට ගියාම ලියුම් වලට සීමා වෙලා තිබ්බේ අපි 2016 ජාතික රක්ෂණ භාරකාර අනුමුදත් එක්ක මිලියන 300ක් ගෙවලා පටන් ගත්තා මේ ආපදා රක්ෂණ වැඩපිළිවෙල. 2017 වෙනකොට මිලියන 500ක් ගෙවුවා. මෙවැනි අයවැයෙන් අපි මිලියන 1500ක් අපි මේකට වැය කරලා තියෙනවා. ඒ වගේම ස්වාභාවික ආපදා වලදී අපි සහනාධාර දෙනවා. ගිය අවුරුද්දේ විතරක් වියලි කාලගුණය නිසා ගොවිතැන් හානි වෙච්ච අයට රුපියල් මිලියන 5355ක් අපි ආපදා ගෙව්වා, සහනාධාර ගෙව්වා. මිලියන 5.3ක් ඉතිහාසයේ කවදාවත් මේ විදිහට ගෙවල නැහැ. අපේ ආණ්ඩුවයි මේ කටයුතු කළ තියෙන්නේ. ඒ වගේම දිස්ත්‍රික්කයේ පුජ්ජලින් 19000ක් අවදානම් කලාප වලින් අපි දැන් අයින් කරන්න යනවා. දැන්ට ගෙවල් 1765ක් හදාගෙන යනවා. මේ අවුරුද්දේ මිලියන 2000ක් හම්බ වෙනවා. මොණරාගල දිස්ත්‍රික්කෙත් අපි හදන මේ සැරේ අවදානම් කලාප වල. ඉතින් මාර ජනක වක්කුඹුර මන්ත්‍රීතුමා කිව්වා ඉස්සර මේවට එහෙම කවදාවත් එහෙම කරේ නැහැ. අද අපි අලුත් වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ. අලුත් වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ. අපි අර මිලියන 1500ක් ගෙවන එකෙන් මේ රටේ ජනතාවගේ ස්වාභාවික සහ ස්වාභාවික නොවන හදිසි ආපදාවල අපිට බිලියන 15ක රක්ෂණයක් එනවා. ඉන් බිලියන 2.5ක් කඩිනම් ආපදා සහනාධාර. ඊයේ පෙරේද අපි කිල්නොච්චිවල මුලතිව්වල සිද්ධ වෙච්ච ඒවාට වහාම අපි ගෙයිම් කරා. දානිත්‍යවත් කරගෙන යනවා. දේපල වලට බිලියන 12.5ක් ගේකට හානිය මිලියන 2.5ක් වෙනකන් අපි කියවනවා. ජීවිත රක්ෂණයට ලක්ෂයයි. ඒ වගේම මෙවර අපි 2018 ගෙවල් හදන්න විතරක් මිලියන 1865ක් මෙහා කළා තියෙනවා. කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 239කට අපි වන්දි සහ ගෙවල් වලට මිලියන 693ක්. ඒ වගේම මීතොට මුල්ල මරණ 33ක් වුණා. අවදානම් කලාපෙන් පවුල් 163ක් අයින් කරා. පවුල් 117ක් නිවාස හානි වුණා. මේ සියල්ලට අපි වන්දි ගෙවලා තියෙනවා. තව 8 දිනක් සම්බන්ධව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒකත් මම හිත අනිද්දා විසඳන්න කටයුතු කරනවා. ශාලාවේ බෝම්බ පිපිරීමේ වෙච්ච සියලු හානි වලට දේපළ වලට ගෙවල් වලට වාහන වලට අපි වන්දි ගෙවලා තියෙනවා. ඒ වගේම දැන්ට සුනාමි සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න තියෙනවා. සුනාම් දැනින් දුීමේ කුණුත් 77ක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අපි ආපදා තත් නියකට බවුසර් බෙදාගෙන යනවා. අපි දැනට බවුසර් 137යි ට්‍රැක්ටර් ටේලර් 350ක් අපි දිස්ත්‍රික්ක වල දීලා තියෙනවා. ඊයේ පෙරේදාත් බවුසර් 90ක් දුන්නා. බෝට්ටු දීලා තියෙනවා. අනිකුත් සියලු දේ දීලා තියෙනවා. අපි ඒ වගේම අපි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අපි අනාවැකි වැඩි දියුණු කරන්න අපි දැන් අවශ්‍ය කටයුතු කරගෙන යනවා. ජයිකා ප්‍රදානයෙන් අපි ඩොප්ලේ යන්ත්‍ර දෙකක් පුත්තලම සහ පොතුවිල්වල ස්ථාපනය කරන්න යනවා. දුර අපිට මීට වැඩි හොඳ අනාවැක් කියන්න වෙයි. මිලියන 4600ක් යන ලංකාවේ අවුරුදු 150ක් පරණ දෙපාර්තමේන්තුව, කාලගුණ දෙපාර්තමේන්තුව. පහුගිය කාලේ මේ සම්බන්ධව පියවර ආරම්භ තිබෙන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවීකරණය කිරීම ක්‍රිප් ප්‍රොජෙක්ට් එක යටතේ මිලියන 3000ක් අපි වෙන් කරමු. අපිට පුළුවන් මේ සියල්ලම ක්‍රියාත්මක කරාම මේ ආපදා වලින් බේරගන්න. කාලගුණ අනාමැකි හරියාකාරට කියලා ඒ කටයුතු වලට අපිට ක්‍රියාමාර්ග ගන්න. ඒ වගේම ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ අවදානමට ලක්වීමේ දිස්ත්‍රික්ක 13ක වර්ග කිලෝමීටර 7120ක අවශ්‍ය සිටියම් ගත කළා. ඒක අපි දැන් පිළියම් යොදාගෙන යනවා. නෝවිජයන් රජයේ ආධාරය යටතේ කාලගුණ විපර්යාසයන් හේතුවෙන් හටගන්නා ස්වභාවික විපත් අවම කිරීම සඳහා අවශ්‍ය ව්‍යාපෘතියක් අපි ආරම්භ කළා තියෙනවා. මේ වගේ ඒ වගේම හදිසි ආපදා තත්ත්වයන් යටතේ මම කියන්න ඕන දැනුම් දෙන්න අපි දුරකථන අංකයක් තියෙනවා 2117117. ඕන එක්කෙනෙකුට මේකට ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒ ආපදා කළමනා කරන අපි දිනේම කොම්මන් ඊළඟ කතාවේදී කියන ඒ වගේම අපි දැන්ට මං හිතනවා මැයි මාසේ අවුරුදු 3ක සිද්ධ වෙච්ච දෙයට අපි දැන්ට අවශ්‍ය පියවරක් තරම් තියෙනවා. එහෙනම් මං ඊළඟ කතාවේදී ඊළඟ වචන ටික කියනවා.
ගරු එමන්තුමාට ඔබතුමා විනාඩි 20ක කාලයක් අරන් දෙනවා මුල් වතාවට. ඊළඟට ගරු චන්දිම වීරක්කොඩි අන්තිතුමා ඔබතුමාට තියෙනවා විනාඩි 12ක පමණ කාලයක්.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ විවාදයට එක්වීමට අවස්ථාවක් ලබා දීම ගැන මම ඔබතුමාට ප්‍රථම කොට ස්තුතිවන්ත වෙනවා. මේ රටේ පරිපාලනයට ඉතාම වැදගත් අමාත්‍යංශයක් තමයි අධිකාරණ අමාත්‍යංශය. හැම දෙනාගේම බලාපොරොත්තුව මේ රටේ නීතිය, යුක්තිය, සාධාරණය හැම දෙනාට කඩිනමින් ඉටු වෙයි කියලා. හැම කෙනෙකුම නීතිය ඉදිරියේ සමාන පුද්ගලයන් හැටියට සලකાવි කියලා රටේ දුප්පත් අහිංසක බහුතර ජනතාවගේ බලාපොරොත්තුවක් තියෙනවා. රජයක වගකීම මේ කටයුත්ත ඉටු කිරීම. මේ කටයුත්ත ඉටු කිරීම සඳහා අපි වාද විවාද කරාට, ප්‍රතිපත්ති සැලසුම් සකස් කරාට, ඒ අවශ්‍ය ආයතන නිසි ලෙස ශක්තිමත් කළා, ඒ ආයතනවලට අවශ්‍ය කරන මිනිස් ශ්‍රමය පුහුණුව වැඩපිළිවෙලක් එක්ක ලබා දුන්නේ නැත්නම් මේ කටයුතු සාර්ථක කරගන්නට හැකි වෙන්නේ නැහැ කියන එක ඉතාම ඕනකමින් කියන්න ඕන. අපේ නීතිපති දෙපාර්තමේන්තුව ඉතාම වගකීමෙන් කටයුතු කරන නිලධාරීන් බහුතරයක් ඉන්න ආයතනයක්. නමුත් ඒ ඉන්න නිලධාරි ප්‍රමාණය මේ රටේ නීතිපති දෙපාර්තමේන්තුවට යොමු වන නඩු ප්‍රමාණය හා සසඳන විට ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියන එක මේ රජය තේරුම් අරගෙන තිබිය යුතුයි. අද අපි දන්නවා මේ මොහොත වන විටත් 50 දෙනෙක් රජයේ අධිනීතිඥවරුන් බඳවා ගැනීම සඳහා අනුමැතිය ලැබිලා තිබුණත් මුලාසනාරුද්ද මන්ත්‍රීතුමනි මේ වනතෙක් ඒ නිලධාරීන් බඳවා ගැනීම සිදු කළා නැහැ. අපි ගමට ගියාම රටේ මිනිස්සු අහන්නේ ඇයි නඩු ප්‍රමාද වෙන්නේ කියලා. නඩු නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරපු කෙනෙක් හැටියට මම දන්නවා එක නිලධාරියෙකුට ලැබෙන ෆයිල් ප්‍රමාණය. එයාට ඉන්න ප්‍රමාණය මදි නිසා තමන්ගේ ලිපිගොනු ඉවර කරගන්න, උසාවියන්න, උපදෙස් ලිපිගොනු වෙනුවෙන් කාලය වියදම් කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. අවසානයේ උපදේශක් මතයක් ප්‍රකාශ කිරීම පිළිබඳ ප්‍රශ්නයක් වුණාම දැන් අපි දකිනවා හිටපු නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් වෙච්ච නවාස් අභියාචනාධිකරණ විනිශ්චයකාරතුමාට නඩුවක් පවා වැටිලා තිනවා නීතිපති ගොරයා වෙනුවෙන් තමන්ගේ මතය ප්‍රකාශ කිරීමේ රාජකාරිය ඉටු කරාට. අපි දියුණු යයි සම්මත සිංගප්පූරුව වගේ විනිවිද භාවය ඉහළින්ම තියෙන රටවල නීති පද්ධතීන් දිහා බැලුවම, නීතිපති දෙපාර්තමේන්තු දිහා බැලුවම එහි ඉන්න නිලධාරීන් ප්‍රමාණය අතිශයින් විශාලයි ජනගහනයත් එක්ක සංසන්දනාත්මකව බලනකොට. එනිසා මම ඉල්ලා සිටිනවා ගෞරව ඇමතුමිය මේ අවස්ථාවේ නෑ එතුමිය කොහොම අවධානය යොමු කරන නිහතමානී ගෞරව ඇමතුමියක් හැටියට එතුමියගේ අවධානය යොමු කළා කඩිනමෙන් මේ පත්කිරීම් ටික කරන්න කියලා. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවේ සේවකයන්ගේ රජයේ අධිනීතිඥවරුන්ගේ දැනුම එයාගේ කැපැසිටි එක දියුණු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කළ යුතු වෙනවා. විශේෂයෙන්ම අද රටේ අපිට අලුතෙන් එකතු වෙන රටට වැදගත් අංශ සම්බන්ධව අපි අන්තර්ජාතික බේරුම් කරනවලට යොමු වුණාම අපි දන්නවා ඩොලර් මිලියන් ගණන් ගෙවලා පිටරට නීතිඥයෝ අපේ රට වෙනුවෙන් ඉදිරිපත් වෙන්න රඳවාගෙන තියෙනවා. ඒකට හේතු වෙලා තියෙන්නේ ඒ අදාළ අංශ පිළිබඳ නිපුණතාවයක් අපේ නීතිපති දෙපාර්තමේන්තුව නිලධාරීන්ට ලබා ගැනීමට ඇති අපහසුතාවය. ඒ නිසා මම ඉල්ලා හිටිනවා එයාගේ ඒ නිපුණතාවයන් වර්ධනය කිරීම සඳහා අදාළ අන්තර්ජාතික ආයතනයක කතා කරලා එයාට අවස්ථාව ලබා දෙන්න කියලා. මම ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමතිවරයා හැටියට කටයුතු කරනකොට මේ රටේ ඛනිජ සම්පත් උකහා ගැනීම සම්බන්ධව නීති සකස් කරන්නට අපට අවශ්‍ය වුණා. ගිවිසුම් සකස් කරන්නට අවශ්‍යතාවය පැන නැගුණා. නමුත් ඒ පිළිබඳව මේ රටේ ප්‍රවීණතාවය තියෙන නිපුණතාවය තියෙන දැනුම තියෙන නීතිඥයන් නොමැති වීම නිසා විදේශීය නීතිඥයන් ඒ සඳහා සහාය කරව ගැනීමට සිද්ධ වුණා. නමුත් අනාගතයේ අපි ඛනිජ තෙල් සහ ස්වාභාවික වායු උකහා ගැනීමට කටයුතු කරනවා නම් ඒ සඳහා ඒ අංශය පිළිබඳ දැනුම තියෙන කණ්ඩායමක් අපි අනාගතයේ පුහුණු කරගත යුතුයි. ඒ නිසා මේ වගේ රටේ අනාගතය වෙනුවෙන් වැදගත් අංශ පිළිබඳව දැනුම වර්ධනය කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යොමු කරන ලෙස මම ඉල්ලා සිටිනවා. අපි ඒ වගේම කතා කරනවා දැන් මේ රජය නීතිපති දෙපාර්තමේන්තුවේ පඩි වැඩි කරා. හැබැයි රජයේ ආයතන ව්‍යවස්ථාපිත මණ්ඩලවල නඩු ටික අද බහුතරයක් එන්නේ නීතිපති දෙපාර්තමේන්තුවට නෙමෙයි පෞද්ගලික නීතිඥයන් වෙත යොමු කළා. දේශපාලන හේතු මත විශාල මුදලක් එයාට ගෙවන තත්ත්වයක් අද උදා වෙලා තියෙනවා. අපේ අමාත්‍යවරු දන්නවා එයාගේ විවිධ දේශපාලන හේතුන් මත මේ සිදුවන තත්ත්වය ආර්ථික අපහසුතාවයට මූණ දීලා තියෙන අපේ රාජ්‍ය බැංකු දිහා බැලුවොත් ඒ බැංකුවල වැඩිම බිල් තියෙන්නේ නීතිඥ මහත්තුරුන්ගේ බිල්. නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කළා වඩාත් සහනදායි මිලකට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීම සඳහා රජයේ ආයතන යොමු විය යුතුයි කියලා. මේක තමයි එදා මේ රටේ තිබිච්ච තත්ත්වය. ඒ වෙනුවෙන් කිසිදු වැඩපිළිවෙලක් අද ක්‍රියාත්මක වෙන බවක් පේන්නේ නැහැ. අපි ඒ වෙනුවෙන් අලාවන්ස් එකක් ගෙවීමක් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට කරනවා. බොහොම සොච්චමක් රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල්වරයෙකුට ඒ වෙනුවෙන් ගෙවනවා එක්කෙනෙක්ට රුපියල් 28,000ක් විතර. හැබැයි පෞද්ගලික නීතිඥවරයෙක් මේ වගේ එක නඩුවක් කරන්න නඩුව ගොනු කරන්න පමණක් ඊට වඩා මුදල් ගන්න. රජය මේ සම්පත පාවිච්චි කරන්නේ නැත්තේ මොකද කියන එක පිළිබඳව අමාත්‍යංශයේ රජයේ අවධානය යොමු විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම තමයි අපේ විනිශ්චකාරවරුන්ගේ ප්‍රශ්න. විනිශ්චකාරවරුන්ට තියෙන ප්‍රශ්න කියන්න ඇමතිවරය හම් වෙන්න බෑ, දේශපාලනඥයන් හම් වෙන්න බෑ, වෙන වෙන අය පිටිපස්සේ යන්න බෑ. එයාට බොහොම විශාල ප්‍රශ්න තියෙනවා. මොකද එයාගේ ස්වාධීනත්වය ආරක්ෂා කරගන්න ඕන. ස්වාධීනත්වය ආරක්ෂා කරගන්න කොට ඉන්න තැන නිවාස පිළිබඳ ප්‍රශ්නය විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. අපි දේශපාලනඥයෝ හැටියට අපිටත් සමහර මිනිස්සු ඇවිල්ලා කියනවා, අපිට පෞද්ගලිකව කියනවා, අර නඩුකාරයා ඉන්නේ අර මුදලාලිගේ ගෙදර කුලියට අරගෙන මේ නඩුව සම්බන්ධව ඔබතුමා ඒ මුදලාලි දන්නේ හින්දා පොඩ්ඩක් මුදලාලිට කතා කරන්න පුළුවන්ද කියලා එහෙම අහන තත්වයන් අද තියෙනවා. මේක රටේ අධිකරණයේ ස්වාධීනත්වයට විනිශ්චයකරුවන්ගේ ගෞරවයට හානියක්. ඒ නිසා ඒ අයට ගෞරවාන්විතව කටයුතු කරන්න, ස්වාධීනව කටයුතු කරන්න අවශ්‍ය කරන පරිසරය නිර්මාණය කිරීම සඳහා නිවාස පහසුකම්, නිල නිවාස පහසුකම් ලබා දීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් යොදන්න කියන එක මම ඉල්ලා සිටිනවා. ඒ වගේම
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක් කාලයක් ඔබ
ඩිලන්ට රාමතුමාගේ කාලය මන්ත්‍රීමාගේ කාලයත් මට ලබා දෙන්න එතුමා එන්නේ නැහැ. මේ රාජ්‍ය සේවය පිළිබඳව ඉතාම බරපතල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. අපේ ඇමතුමා බොහොම හොඳ ගෞරවනීය ඇමතිවරයෙක්. ගරු ඇමතුමනි, රාජ්‍ය සේවකයා අද යම් ආකාරයක භීතියකට පත් වෙලා ඉන්නවා තීන්දුව තීරණ ගැනීමේදී. එයාය ආරක්ෂා වෙන නීති, එයාය අනවශ්‍ය දේශපාලන බලපෑම් මත තීන්දුව ගැනීමට පෙළඹීම නතරවන නීති මේ රටේ ස්ථාපිත විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ආයතන සංග්‍රහය එයාගේ පුහුණුව ලබා දීලා ගරු ඇමතුමා එයාගේ ශක්තිමත් කිරීම ඉතාම වැදගත්. මේ ළඟදිත් ප්‍රශ්නේ තියෙන්නේ, දැන් අපි දන්නවා, මම දන්න මම තැනයි ඇමතිවරයයි කියන්නේ නැහැ, එක්තරා ඇමතිවරයෙක්ගේ කාර්යාලයෙන් ලයිස්තුවක් අරගෙන මෙන්න මේ නිලධාරීන් වහාම මාරු කළ යුතුයි කියලා එවෙලෙම තීන්දුව කරා. තීන්දුව කරාම අනේ ලේකම්වරයා දිසාපතිවරයා මේ තීන්දුවට අවනත නොවී පුළුවන්ද? ලියුම ගැහුවා, හැබැයි අපි බැදියත් වෙලා ඒක නැවැත්තුවා. මේ වගේ දේවල් සිදු වෙනවා කියන එක අපි තැන්කියන්න ඕනේ නෑනේ. අපි මේ වගේ දේවල් මේ රටේ සිදු වෙනවා කියන එක අදටත් දන්නවා. ඒ අදාළ නිලධාරීන් අපහසුතාවයට පත් වෙනවා. ඒ හින්දා මේ තත්ත්වයන් කෙරෙහි දේශපාලනයේ මැදිහත් වීම වගේම ශක්තිමත් නීතිමය රාමුවක් ඇති කිරීම ඉතාම වැදගත්. රජයේ සේවකයන් සඳහා විශේෂයෙන්ම මම ඔබතුමාගෙන් යෝජනාවක් හැටියට ඉල්ලනවා. පහළ මට්ටමේ රජයේ නිලධාරීන්, කම්කරුවන්, කාර්යාල කාර්ය සහායකයන්, රියදුරන්, ලිපිකරුවන් පවා මේ කණ්ඩායම දිස්ත්‍රික්කය තුල මාරු කිරීම සඳහා වූ ක්‍රමවේදයක්, දිස්ත්‍රික්කය තුල පමණක් මාරු කිරීම සඳහා වූ ක්‍රමවේදයක් සකස් කිරීම ඉතාම වැදගත්. අද මේ ලැබෙන සොච්චම් පඩියෙන් ඒ අය දුර පළාතකට මාරු කරාම ඒ අයට ජීවත් වීමේ ප්‍රශ්නය තද බල ලෙස ඇති වෙලා තියෙනවා. ඒ නිසා මේ පිළිබඳ විශේෂ අවධානය යොමු කරන්න කියලා මම තමුන්වහන්සේගෙන් ඉල්ලා හිටිනවා. ඒ වගේම මේ ආය සඳහා ළමා සුරකුම් මධ්‍යස්ථාන ඉතාම වැදගත් වෙලා තියෙනවා. අද පවුල දෙන්නම රස්සාවල් කරනවා. ඒ පවුල දෙන්නම රස්සාවල් කරනකොට එයාගේ දරුවා තියලා තියන්න තැනක් නැහැ. ඒ තුලින් ළමා මනසට ඇතිවෙන පීඩනය, ඒ හානිය පිළිබඳව සැලකිල්ලට අරගත් රජය මේ වන තෙක් සමත් වෙලා නැtei කියන එක මම කනගාටුවෙන් උනත් කියන්න ඕන. ළමයා වෙනුවෙන්, දරුවා වෙනුවෙන් දරුවට මුල් තැන දෙමින් පහුගිය කාලේ අපේ රජය කටයුතු කරා. ඒ වැඩපිළිවෙල මේ රජයනුත් ඔබතුමා ඉදිරියට ගෙන යාවි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම නිවාස පහසුකම්, දැන් මගේ අපේ ආසනයේම රජයේ සේවකයන් වෙනුවෙන් අබරාධුවේ හැදුවා නිවාස සංකීර්ණයක් 2001 වර්ෂයේ මුල්ගල් තිව්වේ. දැන් අද 2019 මේ වෙනතෙක් එකම නිවසකටවත් එකම පුද්ගලයෙක්වත් පදිංචි වෙලා නැහැ. මේවා ජාවාරම් හැටියට කටයුතු කරන්න ඉඩ දෙන්නේ නැතුව රජයේ නිලධාරීන් සඳහා වැඩපිළිවෙලක් එක්ක පහසු මිලට නිවාස සපීම සඳහා වූ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කියලා මම ඉල්ලලා හිටිනවා. මේ අබරාධුවේ උදාහරණය තමයි ලංකාවේ අපි හැමතැනටම දකින්න පුළුවන් දේ. ගාල්ල නගරේ එවන් නිවාස සංකීර්ණයක් ඇති කර අවසානයේ සිද්ධ වුණේ මොකක්ද? පොලිසියට සල්ලි දීලා ගන්න වුණා. කිසිම රජ නිලධාරියෙක්ට ඒ මිලට නිවාසයක් මිලදී ගැනීමට හැකියාව නැහැ ගරු ඇමතුමනි.
ඇමතුමා
ගාල්ලේ විශාල ප්‍රමාණයක් රජ නිලධාරීන් ගත්තයි නිවාස.
ගරු ඇමතුමනි මේ පොලිස් දෙපාර්තමේන්තුව ගත්තා.
පොලිස් දෙපාර්තමේන්තුව ගල් 100ක් ගත්තා.
ගල් 100ක් ගත්තා. ඊට පස්සේ
දොස්තර 500 ගානක් තිබුණා.
කීප දෙනෙක් ඉහළ මට්ටමේ ළමයි දා ගැනීම සඳහා ගත්තා. නමුත් මේ මිලට
ග්‍රාම සේවකනධාරී තරම් තිබ්බා.
ඒ ග්‍රාම සේවකනධාරී පඩියෙන් දෙන්න බෑනේ ගරු ඇමතුමනි. පඩිය කීයද? ඉන්ස්ටෝල්මන්ට් එක කීයද මාසික? ඔබතුමා කල්පනා කරන්න, ණයක් ගත්තම ඉන්ස්ටෝල්මන්ට් එක එනවා රුපියල් ආවම 50,000ක්. ග්‍රාමසේවක මහත්තයාට වෙන රස මේ බිස්නස් එකක් තියෙනවා නම් පුළුවන්. හැබැයි ග්‍රාමසේවක පඩිය විතරක් නම් තියෙන්නේ, ඒ රජයේ සේවකයාට ඒක ගන්න බෑ. මං කියන්නේ අපි තීන්දුවක් ගන්නකොට යෝජනාවක් ගේනකොට ඒක යථාර්ථවාදී විය යුතුයි. ඒ නිසා රජයේ සේවකයන්ට ගැළපෙන තමන්ගේ ආර්ථික ශක්තිය තුළ තමන්ගේ වේතනය තුළ ගෙවිය හැකි ක්‍රමවේදයක් සකස් කරන්න කියලා මම ඉල්ලා හිටිනවා. ඒ වගේම අපි තවත් යෝජනාවක් කරන්න කැමති විශ්‍රාමික රජයේ සේවකයන්. ඒ අය බොහෝ දෙනෙක් ඉන්නේ මේ වැඩිහිටි සංවිධානවල. වැඩිහිටි සංවිධාන රටේ සංවර්ධන කාර්යයට සම්බන්ධ කර ගැනීමට හැකියාව තියෙනවා. නමුත් මේ මොහොත වෙන විට ග්‍රාම සංවර්ධන සමිතිවලට වැනි සමිතිවලට හැරෙන්න වැඩිහිටි සමිතිවලට ඔහුගේ රජය කාලේ අපි ඇයට අවස්ථාව ලබා දීලා තිබුණා. හැම වැඩිහිටි සමිතියකටම සංවර්ධන කාර්යභාරයන්ට සම්බන්ධ වෙන්න. ඒ තුලින් එයයි ගමේ ක්‍රියාත්මක වුණා, ගමේ සංවර්ධනයට දායක වුණා. ඒ වගේම එයින් ලැබෙන ලාභය ප්‍රයෝජනයට අරගෙන වැඩිහිටියන්ගේ සුබසාධනය සඳහා විශාල වැඩපිළිවෙල ගම්වල ක්‍රියාත්මක වුණා. අද ඒ තත්ත්වය නැති කරලා තියෙනවා. ඒ පිළිබඳව මගේ ඔබතුමාගේ විශේෂ අවධානය යොමු කරන්න කියලත් මම ඉල්ලා හිටිනවා. ඒ වගේම අද ලොකුවට කතා කරන දෙයක් තමයි කුඩු අල්ලන එක. හැමදාම නිවුස් වල තියෙන්නේ ප්‍රවෘත්ති, ප්‍රධාන ප්‍රවෘත්ති තියෙන්නේ කුඩු අච්චර ඇල්ලුවා, මෙච්චර ඇල්ලුවා. කොච්චර ඇල්ලුවත් වැඩන්නේ, අල්ලලා පිච්චුවත් වැඩන්නේ. ඒ සඳහා යොමු වෙච්ච දරුවන්, තරුණයන් පුනරුත්ථාපනය කිරීම සඳහා යහපත් වැඩපිළිවෙලක් නැත්තම්, එයාගේ ආර්ථික ශක්තිය නංවීම සඳහා වැඩපිළිවෙලක් නැත්තම්, ඒ සඳහා දිරිමත් කිරීමක් වෙන්නේ නැත්තම්, දැන් පොලිස් දෙපාර්තමේන්තුවේ කුඩු අල්ලපු නිලධාරීන්ට සැලකුවා. ඒක හොඳයි. අපි ඒක හොඳ දෙයක් හැටියට දකිනවා. නමුත් පුනරුත්ථාපනය වෙනුවෙන් කැපවෙච්ච නිලධාරීන් ඇගැයීමක් සිදුුනේ නැහැ. අපි දන්නවා අපේ දිස්ත්‍රික්කයේ බද්දගම ප්‍රදේශයේ බද්දගම පොලිස් ස්ථානය මැදිහත් වෙලා මේ කටයුත්ත ඉතාම සාර්ථකව ආරම්භ කරලා තියෙනවා. මං හිතන්නේ මේක ගමකට, ප්‍රදේශයකට, පොලිසියකට සීමා විය යුතු දෙයක් නෙමෙයි, රටේම ක්‍රියාත්මක වෙන්න ඕන. මේ කටයුත්ත පොලිස් දෙපාර්තමේන්තුවට පමණක් කරන්න බෑ. අධිකරණ අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මේ සඳහා මැදිහත් විය යුතුයි කියන එක මම යෝජනා කරලා සිටිනවා. ඒ වගේම මේ පොලිසිවල සිදුවන යම් යම් අසාධාරණකම් නෑ, ඔබතුමා පොලිසියට මේ කියන්නේ අධිකරණ අමාත්‍යාංශයට, ඇමතිතුමිය නෑ. නමුත් පොලිසිය අත්අඩංගුවට ගත්තම උසාවියට නඩුව යොමු කළා, බී වාර්තාව විතරක් ඉදිරිපත් කළා, කට උත්තර ලබා ගන්නේ නෑ. එහෙම නැත්නම් රස පරීක්ෂකට වාර්තාව යවන්නේ නෑ. පොලිස් නිලධාරියාගේ කට උත්තරේවත් දෙන්නේ නැහැ පෞද්ගලික තරහ පිරිමහා ගැනීම සඳහා. ඒ වගේ සිද්ධීන් ගම්වල විශාල ලෙස සිද්ධ වෙනවා. මේ තත්ත්වය උසාවිය දන්නෙත් නැහැ. දැනගත්තට ඒ පිළිබඳ පියවරක් ගන්නට ක්‍රමවේදකුත් නැහැ. ඒ නිසා මේ පීඩණයට පත්වෙන ගම්වල අහිංසක මිනිසුන්ගේ ප්‍රශ්න निराකරණය කිරීම සඳහා මැදිහත් වීමක් අධිකරණ අමාත්‍යංශය අධිකරණය අධිකරණ සේවා කොමිෂන් සභාව සම්බන්ධ වෙලා ක්‍රියාත්මක විය යුතුයි කියලා අපි කියනවා. පොලිස් කොමිෂන් සභාවට පැමිණිලි කරනකම් පොලිස් කොමිෂන් සභාව මැදිහත් වෙනකම් සමහර දේවල් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් පොලිස් කොමිෂන් සභාවට මේවක් වැනි කාර්යභාරයක් ඉටු කරන්නට ක්‍රමවේදෙකුත් නැහැ. එය නීති රීති රෙගුලාසි හදලත් නැහැ. කරන්න අවශ්‍ය කරන සහාය කාර්ය මණ්ඩලයක් ඇත්තෙත් නැහැ. එනිසා අපි අධිකරණ අමාත්‍යංශයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ රටේ හැමට සාධාරණීට වීම නම් ඒ සඳහා වූ ප්‍රායෝගික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක විය යුතුයි කියලා යෝජනා කරලා සිටිනවා. මම මේ අමාත්‍යංශ කීපය පිළිබඳව මගේ අවධානය යොමු කරන්නට අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙමින් අපේ ආපදා කළමනාකරණ ඇමතුමාට තව යෝජනාවක් කරන්න කැමතියි. දැන් මේ රටේ දේශගුණය කාලගුණය වෙනස් වීම හිටි හැදියේ වෙන දෙයක් නෙමෙයි. පෑයි පායන එක වහින එක රටාවක් හැටියට තමයි සාමාන්‍යයෙන් වසරක සිද්ධ වෙන්නේ. නමුත් අපේ විදුලි බල මණ්ඩලය විදුලි බල අමාත්‍යංශය මේ පිළිබඳව අවධානය යොමු නොකිරීම තුළ අද මේ රටේ ආර්ථිකය කඩන් වැටිලා තියෙනවා. එදා පහුගිය රජ කාලේ අපි රජ දැක වර්ෂ හැම වර්ෂයකම මේ කාලේ වහිනවා මේ කාලේ පායනවා වහින කාලෙට මේ පියවර ගන්න ඕන පායන කාලෙට මේ පියවර ගන්න ඕන කියලා දැක්මක් සැලසුමක් වැඩපිළිවෙලක් ඇතුව ක්‍රියාත්මක වෙච්ච නිසා විදුලි බලය කපන්න අවශ්‍ය වුණේ නැහැ. අද කවදාවත් කැපුවේ නැහැ. කවදාවත් කැපුවේ නැහැ ගරු මන්තුමා. ඒ කරුවල ජයසූරිය මැතිතුමාගේ යුගයේ එහෙම කාලයක් තිබුණා. එයාගේ කරුවල ජයසූරිය මහත්තයාගේ යුගයෙන් පස්සේ අද නැවත කපන්න පටන් ගත්තා. අද නැවත කපන්න පටන් ගත්තේ කිසිම හේතුවක් හින්දා නෙමෙයි, කාර්යක්ෂමතාවය දැක්මක් නැති හින්දා. ඔබතුමාගෙන් මම ඉල්ලනවා ඔබතුමාට උදව් කරන්න පුළුවන්.
හතරෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරයෙක් ඉදිරිපල ඇමතිවරයා විදියට
එතකන් කැපුවේ නෑනේ ඒකත්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරය
ඒක දැන් වෙලා තියෙන්නේ. දැක් මම ඔබතුමාට කියන්නේ ඔබතුමාට මේකෙන් සහයෝගය දෙන්න ක්‍රමයක් අපිට අහගෙන ඉන්න. ඔබතුමාට පුළුවන් ගරු ඇමතුමනි, කාල ඔබතුමාට මේ අවස්ථාවක් දෙන්නේ. ඔබතුමා මේ කාලගුණය පිළිබඳ ඇමතිතුමා හැටියට ඔබතුමාට පුළුවන් විදුලි බල අමාත්‍යංශයට මෙන්න මේ කාලේ වහිනවා මේ කාලේ පායනවා මේ ගැන දැනුවත් වෙන්න කියන මතක් කිරීම කරන්න. නැත්තම් එතුමාලා
ගරු මන්ත්‍රීතුමා මේ කාලේ අවසන් කරගන්න.
ඔව් එතුමාලා මේ කාලේ විනාඩියක් දෙන්න, මම අවසන් කරනවා තප්පර දෙකෙන්. ඔව් නොවැම්බර් වෙනකොට ඔබතුමාලට නිකං සිටීමේ විවේකයෙන් සිටීමේ යුගයක් උදා වෙනවා. ඒකින්ද කාලගුණය හොඳ වෙයි. මේ කාරණා පිළිබඳ අවධානය යොමු කරමින් රටට වැඩදායක ආකාරයට මේ රට ක්‍රියාත්මක වෙන යුගයක් තව මාසයකින් ගොඩනැගෙන නිසා එතෙක් මේ රට අගාධයට ගෙන යන්නේ නැතුව කටයුතු කරන්නේ කියන ඉල්ලීම කරමින් මම නිහඬ වෙනවා.
ස්තුතියි ඔබතුමාට. ඊළඟට විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීතුමා විනාඩි 8ක් කාලයක්.
උලාසනේ ගරු මන්ත්‍රීතුමනි, ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට. ඒ වගේම අද දින අධිකරණ හා වන්දනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ වැය ශීර්ෂයත්, රාජ්‍ය පරිපාලන හා අපදා කළමනාකරණ අමාත්‍යංශයේ වැය ශීර්ෂ දෙක විවාදයට ගන්න අවස්ථාවේදී විශේෂයෙන්ම දකුණේ ගරු මන්ත්‍රීවරයෙක් හැටියට හිටපු අමාත්‍යවරයෙක් හැටියට චන්දිම වීරක්කොඩි මැතිතුමාගේ කතාවෙන් පසුව මට කතා කරන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. අපි හිටපු ජනාධිපතිතුමත් මේ අවස්ථාවේදී ඉන්න වෙලාවක. මොකද අර කතාවක් තියෙනවා ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි, අර මොලේ තිනකොට බලේ නැතිලු, බලේ තිනකොට මොලේ නැතිලු. දැන් චන්දිම වීරක්කොඩි මැතිතුමාගේ ආසනේ රාජ්‍ය පරිපාලන විශේෂයෙන්ම ඉදිකර නිලසෙවන, නමුත් එතුමා 2002 විතර ඉදිකරපු මේක දෙදස් දාහතර වෙනකං එතුමා ඇමතිවරෙක් හැටියටත් ඒ ප්‍රදේශයේ හිටියා. නමුත් මේක පිළිබඳ හැක් ඇරලා බැලුවේ නැහැ. මොකද මේක එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවෙන් හදපු නිසා. ඒ විතරක් නෙවෙයි තමුන්නාන්සේලාට තිබුණා. ඊට පස්සේ වැකුණුගොඩ ගැන එතුමා කතා කරනවා. වැකුණුගොඩ ගෙවල් සේරම විකිණිලා අවසානයි. දැන් ගෙයක් හොයාගන්න බෑ. ඔබතුමාටවත් හොයාගන්න බෑ ගෙයක්. ඒ නිසා ඒවා විකිණිලා අවසානයි. ඒ නිසා තමන්ට මම කියන්නේ එක වක්කීමෙන් මට පුළුවන් නම් එකක් හොයලා දෙන්න ඔබතුමා. ඔබතුමාට අභියෝග කරන්න පුළුවන් නම් හොයලා දෙන්න කියලා. අද මේ මිනිස්සු ඒ ගානට අරගෙන ඊට වඩා වැඩි මුදලකට අද විකුණන්න යනවා ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි. වැඩි මුදලකට විකුණන්න යනවා. මෙතුමන්ලට කියන්න නොඑක් උපදෙස් දෙන්න පුළුවන්. හැබැයි එතුමන්ලට ඉඩම් කැල්ලක් කරන් ඔයි කියන විදිහේ උපදෙස් දෙන විදිහේ ගොඩනැගිල්ලක් හදාගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒ නිසා මම කනගාටු වෙනවා ඔබතුමන්ල අපි කවුරුත් එක්ක මේ වැඩ කටයුතු වල සහයෝගය දෙන්න ඕන. මේවට විරුද්ධව කටයුතු කිරීම නෙමෙයි. මට මතකයි ගරු අනුර ප්‍රියදර්ශන මැතිතුමා මුලින්ම කතා කරමේ මං හිතන විවාදය ආරම්භ කරමි. එතුමා හරියට මේ ඊයේ පෙරේද ඉපදිච්ච කෙනෙක් වගේ තමයි කතා කරේ. එතුමල්ලත් අවුරුදු 20ක් පාලනය කරා. එක්සත් ජාතික පක්ෂය අවුරුදු 3යි පාලනය කරේ 2001 ඉඳලා 2014 වෙනකම් විතරයි. 1994 ඉඳලා ඔක්කොම දිගටම පාලනය කළා. මේ අලුත් කඩ උසාවි සංකීර්ණයේ ඉඩකඩ මදිලු, වාරියපොළ උසාවි ඉඩකඩ මදිලු, වෙනත් උසාවිල ඉඩකඩ මදිලු. ඇයි ගරු මැතිතුමනි තමුන්නාන්සේලාට තිබුණ ඕනතරම් එවැනි දේවල් ක්‍රියාත්මක කරන්න. එවැනි දේවල් ක්‍රියාත්මක කරන්න තිබුණා. නමුත් අපි අධිකරණ ඇමතිතුමිය හැටියට මම සතුටු වෙනවා. රාජ්‍ය පරිපාලන ඇමතිතුමිය හැටියට අද නියෝජ්‍ය ඇමති කෙනෙක්වත් රාජ්‍ය ඇමති කෙනෙක්වත් නැතුව මේ ආයතන දෙක ඉතාමත් හොඳින් පවත්වාගෙන යනවා. මේ ඇමතිවරු බොරුත්තක් හිටියට වඩා වැඩ කොටසක් අද කරනවායි කියන එක ඉතාමත් පැහැදිලි වෙනවා. මුල මගේ වෙලාව නම් ගන්න එපා. ඔබතුමාට වැඩියෙන් දුන්න මට තියෙන විනාඩි 8යි. ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි මට එතුමාට කතා කරන්න පුළුවන්. මට විනාඩියක් ගත්තොත් මට ඕනේ විනාඩිය ඔබතුමා කරුණා කරලා. ඔව්. එහෙම දෙන්න බෑනේ මුලාසනේ දෙන්නේ නැහැ ඔබතුමා කිව්වට.
ඔබතුමා කතා කරන්න. විනාඩියක්
අපි සහයෝගය දෙනවා ඩකුණේ අපේ ගාල්ලේ මන්ත්‍රීවරයෙන්.
උසාවි ගැන කියපුවින්දා ගාල්ලේ උසාවි සංකීර්ණය අපේ කාලේ අපි ආරම්භ කරා. දැන් ඔබතුමාත් දන්නවා ඔබතුමාත් විරුද්ධ වුණා. නමුත් ඒක යම් කෙනෙක් ගායන්ත මාත්‍යත් මන්ත්‍රීතුමාත් කැමති මේක නැවතිලා තින්නේ. ඔබතුමාගේ කතාවෙන් දාන්න අපේ කාලේ ආරම්භ කරපු ඒ අධිකරණ සංකීර්ණය අවසන් කරලා දෙන්න කියලා.
හරි. එතුමා ප්‍රශ්නයක් තියෙනවා. එක්තරා කණ්ඩායමට ඕන විදිහට තමයි එතුමා ඒක ආරම්භ කරේ. මම නම් විරුද්ධුනේ නැහැ. මම නම් වැසිකිළියක් හැදුවත් මම බොහොම කැමැත්තෙන් කරනවා. සල්ලි රජයෙන් කරනවා. මම සම්පූර්ණ සහයෝගය දෙනවා. හැබැයි ප්‍රශ්නයක් වෙලා තියෙන ඉඩම පිළිබඳව. ඒ ඉඩමේ තියෙන ප්‍රමාණයක් උසාවි සංකීර්ණයට අවශ්‍ය පහසුකම් ටික හැදෙනකොට ඒකම ඒ සියලුම අධිකරණයේ ඉන්න විනිශ්චයකරුන්ට අවශ්‍ය නිවාස, ඒ වගේම ඒ සඳහා අවශ්‍ය අනිකුත් පහසුකම් රතගාල් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් මේ සියල්ල මේ ස්ථානයේ කරන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා තමයි අද මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. අපිට පුළුවන්කමක් තියෙනවා නම් අධිකරණ අමාත්‍යාංශයට විශාල මුදලක් වැය කළා. අද කෝටි ගණන් වටිනවා මේ ඉඩමක්. පර්චස් එකක් රුපියල් ලක්ෂ 340ට යනවා. එතන ඉතාමත් තදබද දෙයක්. මේ ස්ථානයේ වර්ෂාවට යට වෙන ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මේක තාම තීන්දුව කළා නැහැ. ඒ අනුව තමයි වජිරාභිවර්ධන මැතිතුමා බූස්ස ප්‍රදේශයට ගන්න අවශ්‍ය මූලික කටයුතු කළා තිබුණේ. තවමත් මේ ගොඩනැගිල්ල හැදෙමින් තියෙනවා. මේ වෙනකොට මම හිතනවා බිලියන 800කට ආසන්න ප්‍රමාණයක්. මේ වෙනකොට මුදල් වැය කරලා ඒක කටයුතු අවසන් වෙමින් යන්නේ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් පාඩුවක් වෙන්නේ නැහැ. අඩුතරමින් මේ සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය හරි අරගෙන මේල් බිල්ඩින් එක ඒ සඳහා උචිත දැන් ඔබතුමාලා ආරම්භ කර අපි කියන හොඳයි කියලා. ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා කොටවිල මාතර ආරම්භ කර උසාවි සංකීර්ණයක් හොඳ ඉඩකඩ තිබුණා. අමුතු නගරයක් ඇති වෙලා තිනවා. අපි ඒක ඉතාමත් වික්මණින් විවෘත කරනවා. ඒව අතරමඟ නතර කරන්නේ නැහැ. මේ වෙනකොට මම අධීක්ෂණ මන්ත්‍රීවරයා හැටියට ඒ ස්ථානයේ බලලා දැන් අපිට තියෙන්නේ ඒ ස්ථානයේ විශේෂයෙන්ම නීතිච්චවරුන්ට අවශ්‍ය සංකීර්ණ හදන්නයි. ඒක හදනකොට අපි තමහට අගෝස්තු ඒකම සැප්තැම්බර් මාසෙ වෙනකොට මේක විවෘත කරන්න පුළුවන්. ආයි බාධා කරනවා. අනේ ඔබතුමා මම මීට කලින් මට කතාව දුන්නා නම් අර ඊට ඉස්සෙල්ලා එතුමාට උත්තර දෙන්න තිබුණා. ඔව් බොහොම ස්තුතියි. හරි දෙන්න එතුමාට. ආයි
හා
මට තමයි පහඩුව
මොනවාත් ගරු මන්ත්‍රීතුමා අධීක්ෂණ මන්ත්‍රීවගෙන් අහන්නේ මේ.
ඔව්.
ගාල්ලේ උසාවිය දැන් හදන්න හදන්නේ රත්ගම. එතන ඉඳලා කිලෝමීටර් 4ක් ගියාම බලපිටිය අධිකරණ කලාපය. එතන ඉඳන් කිලෝමීටර් 4ක් පිටිපස්සට ගියාම බද්දගම අධිකරණ කලාපය. මේ උසාවියට එන්නේ ඉමදුවේ මිනිස්සු, යක්කල මුල්ලෙන් මිනිස්සු, අක්මීමන මිනිස්සු. ඒ මිනිස්සුන්ට එන්න පාස්තාවේ තියෙනවද? ඔබතුමා සාධාරණ වෙන්න. ඔබතුමා කන්දෙන් පත් උනේ.
මේව පිළිබඳව කතා කරනකොට ඇමතිවරයාට විතරක් ඕන විදියට නෙමෙයි මේ ගොඩනැගිලි හදන්නේ. මේක ඉන්නා පිරික්ෂකාරවරු, අධිනීත්‍යවරු, නීතිච්ච සංගම් ඔක්කොම ගිහිල්ලා. ඒක බලනකොට බලන්න තිබුණේ මේ වෙලාවේ. නමුත් තාම මේක කරලා නැහැ. මතක තියාගන්න. තාම තීන්දුව කළා නැහැ. ඔබතුමා කරේ මොකද්ද? ඔබතුමා කිසිම දෙයක් හොයන්නේ නැතුව පර්චස් කීප් එක ඉදමක් අරගෙන ගොඩනැගිල්ලක් හැදුවා. විනිශ්චයකාරයෝරුන්ගේ නිල නිවාස ගැන බැලුවේ නැහැ. පාකින් එකක් පිළිබඳව බැලුවේ නැහැ. වාහන තදබදිනක බැලුවේ නැහැ. ගොඩනැගිල්ල ගහන්න ඕනකම තිබුණා තමුන්නාංශයට ඒක ගැහුවා. ඒ නිසා මතක තියාගන්න තමුන්නාංශෙත් වැරදි. තමුන්නාංශෙත් වැරදි.
විනාඩි දෙක කාලයක්.
ඒ නිසා ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි, මට අධිකරණ අමාත්‍යාංශ ගැන විශාල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර අපි. දැන් මේ වන විට ත්‍රිපුද්ගල අධිකරණ පිටුවල තිනවා. මෙතුමා නීතිපති දෙපාර්තමේන්තුව හිටපු නීතිච්චවරේ. හැබැයි එතුමල්ල නීතිපති දෙපාර්තමේන්තුව පිළිබඳ හැක් අරක් බැලුවේ නැහැ. එතුමල්ල පඩි වැඩි කරේ නැහැ. අද නීතිපති දෙපාර්තමේන්තුව තුල නීතිඥෝ 100ක් අඩුව තිබුණා. ඒ නිසා අපි 100ක් බඳව ගන්න අවශ්‍ය අනුමැතිය දුන්නා. ඒ විතරක් නෙමෙයි 50ක් අපි අනුමැති අරන් ඒවා බඳවගෙන තියෙනවා. නීතිඥෝන්ට අවශ්‍ය වාහන ටික තිබුණේ නැහැ. එකම අවශ්‍ය පඩි වැඩි කරලා තිබුණේ නැහැ. අවශ්‍ය පහසුකම් ටික තිබුණේ නැහැ. නමුත් අපි අද වෙනකොට විශාල මං හිතනවා BPC ගොඩනැගිල්ල ඉඩම අරගෙන අක්කර 6ක් එතන ගොඩනැගිල්ල හදන්න අවශ්‍ය කටයුතු කරලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි දැන් ට්‍රැෆික් මේ තිබිච්ච අධිකරණය අපි අරගෙන ඉල්ලා ත්‍රිපුද්ගල මහාධිකරණයේ හැටියට අපි පාවිච්චි කරනවා. තවත් අධිකරණයක් පාවිච්චි කරන ගැසට් කරලා ඉවරයි. දැන් දෙකක්ම අපි ආරම්භ කරලා ඉවරයි. අධිකරණ පද්ධතියේ තිබිච්ච මම හිතනවා තිබිච්ච 259කට ආසන්න ප්‍රමාණයක් වෙන මහේත්‍රාත් අධිකරණ, දිසා අධිකරණ, ඒ වගේම විවිධ අධිකරණ වලට අවශ්‍ය පහසුකම් අපි දෙන්න යනවා. අපි ඈත උතුරු
කලාපයේ
මේ මෙතුමා ආරම්භ කරපු කොටවිල ඒ අධිකරණ කලාපයේ අධිකරණයත් අපි අවශ්‍ය පහසුකම් දීලා ඒ කටයුතු නිමවෙමින් යනවා. හෙට අනිද්දා ඔබතුමාලට අපි ආරාධනා කරන එක විවෘත කරන වෙලාවේ. ඒ නිසා බන්ධනාගාර අංශෙත් එහෙමයි. අද බන්ධනාගාරයේ අලුත් ප්‍රතිසංස්කරණයක් අවදි. අද කියනවා අනුර ප්‍රියදස්සන මහත්මිය ඇවිල්ලා
ඔබතුමාගේ කාලය අවසන්යි මන්තුමා.
කාලය තුනක් අරගත්තා.
නෑ ඔබතුමාගේ අවසරය ඇතුවේ දුන්නේ.
මට දෙන්න ඒක
ඔබතුමාගේ අවසරය ඇතුවේ දුන්නේ.
අඩු කරලා දෙන්න මම අධීක්ෂණ මන්ත්‍රීවරයා මේ උත්තර දෙන්න ඕන මේ වෙලාවේ මෙතුමාල්ලා ඉන්න වෙලාව හවස් වෙනකොට මෙතුමාල්ලා නෑ. අර හොරකමට හොර පාරින් ඇවිල්ලා තමහර වෙලාවට මේ පනත් සම්මත කරන්න ගියාට මේ වහන් ඉන්නේ නැහැ තව ටිකකින්. ඒ නිසා මට දෙන්න කරුණා කළා අපේ ගරු මන්ත්‍රීතුමනි මූලාසනේ. ඒ නිසා මම කියන්නට ඕන දැන් අධිකරණ පද්ධතිය වගේම අපි දන්නවා බන්ධනාගාර ශේෂ්ඨේ විවිධ කටයුතු අපි කරා. අද ගාල්ල බන්ධනාගාරයේ බූස්සට අරගෙන යන්න සැලසුම් කරලා තියෙන්නේ. බෝගම්බර බන්ධනාගාරයේ පල්ලිකැලේට අරගෙන යන්න කටයුතු කළ අවසානයි. ඒකන අඟුරුකුඹල පැලැස්සේ තංගල්ලේ තිබිච්ච බන්ධනාගාරයේ අපි දන්න ඔබතුමා දන්නෝ ඒ දවස්වල තංගල්ලේ තිබිච්ච බන්ධනාගාරයේ කොහොමද තිබුණේ කියලා. ඒකත් මම හිතන්නේ ඔබතුමන්ලගේ ආශිර්වාදය ලැබුණා. අද අඟුරුකුඹල පැලැස්සේ හොඳ බන්ධනාගාරයක් හැටියට හැදෙනවා. ඒ නිසා අපට ඕන අපි දන්නවා හිරකරුවෝ මිනිස්සුය කියන එක අපි හිතලා තිනවා. ඔබතුමන්ල විතරක් නෙමෙයි. ඒ නිසා තමයි හැබැයි එතුමා කියන විදියට නම් හිරකාරීන්ට
තරුපතුමාගේ මන්ත්‍රීවරයා කාලය අවසන්යි. අවසන් කරන්න.
තරුපහේ හෝටල්
හදලා
කතා කරේ එතුමල්ලා. හිරකාරී කියන්නේ එහෙම යම් චූදිතේ තම් සැකසහිත කෙනෙක්. එතුමල්ලා වරදක් කරපු නිසා තමයි හිරගත වෙන්නේ. ඒ නිසා ඒ අයට සියලු පහසුකම් දෙන්න පුළුවන් කමක් නැහැ. හැබැයි අවම වශයෙන්
ඔබතුමා අවසන් කරන්න මන්ත්‍රීතුමා
දේවල් ලබා දෙන්න ඕනේ. ඒ නිසා මම කනගාටු වෙනවා මේ පිළිබඳව අද ඉතාමත්ම අකාරුණික විදියට කතා කරන්න ලෑස්ති වෙන්න එපා. ඇත්ත ඇති සැටියෙන් දකින්නට ඕන. අපි ගරු ඇමතුමියත් එක්ක ගරු රාජ්‍ය පරිපාලන ඇමතුමා අපි දන්නවා විශාල වැඩ කොටසක් ඉෂ්ට කරනවා. ඊටම බොහොම නිහතමානීව රාජ්‍ය සේවයට කරන්න පුළා ඉහළම ගෞරවය ලබා දෙනවා. ඒ විතරක් නෙමෙයි
අවසන් කරන මන්තුමා
විතරක් නෙමෙයි අවසන් කරනවා තප්පර 30යි. විනිශ්චයකාරවරුන්ගේ මගේ කතාව ගොනු කර ගාපු ආකාරයට මට කරන්න බැරි වුණ එකයි.
ඒ
නිසා අවසාන වශයෙන් දෙන්නකෝ ගරු ආණ්ඩුපක්ෂ සංවිධායකතුමා මං ගැන අනුකම්පාවෙන් තව විනාඩි දෙකක් දෙනවා. මට අවසරයි ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි. මොකද අපි බන්ධනාගාර ඒ වගේ සංවර්ධනය කරන බන්ධනාගාර වලට මෙතුමා කිව්වා එලිමහන් පුනරුත්ථාපන කරන්න බන්ධනාගාර ඇති කරනවා. කාන්තාවන්ට තිබුණේ නැහැ. මත්ද්‍රව්‍ය එක්ක මත් භාවිතා කරන අයට කාන්තාවන් අපි දන්නවා අද වැලිගඩ බන්ධනාගාරයට ගියාම වැඩි පිරිසක් කාන්තාවන් ඉන්නෝ මත්ද්‍රව්‍ය විකිණීම සම්බන්ධයෙන්. ඒ අයට හරියට පුනරුත්ථාපනය කරන්න දෙයක් නැහැ. ඒක නිසා අපි හැම දෙයක් ගැන හිතලා තිනවා. පිරිමි ගැන විතරක් නෙවෙයි කාන්තාව ගැනත් හිතලා තියෙනවා. කාන්තාව ගැන හිතලා අපි ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නට ඒ වගේ පුනරුත්ථාපන කඳුරුවකට මේ සැරේ අයවැය මුදල් වෙන් කරලා දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි විශේෂිත අපරාධ වෙච්ච අය, දරණ බරපතල ලෙස අපරාධ කරපු අය වෙනම යම් යම් ස්ථානවල රඳවන්න අවශ්‍ය කටයුතු කරමින් යනවා. මේ වෙනකොට බූස්ස ප්‍රදේශයේ විශේෂයෙන්ම ඒ දවස්වල ත්‍රස්තවාදීන් ගල්කල්ල හිටපු ස්ථානය අපි පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලලා තිනවා එස්ටිඑෆ් එකෙන් පාලනය කරන්න. ඒ සඳහා අවශ්‍ය කටයුතු දැන් මේ වෙනකොටත් පොලිසිය අනුමැතිය ලබා දෙනවා. මම අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා කරුණාකරලා මේ සඳහා ඔබතුමිය අමාත්‍යවරයා හැටියට මේ සඳහා පහසුකම් දෙන්න කියලා. දැන් කතා කළ චන්දිම වීරක්කොඩි මැතිතුමා මේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයාගේ විෂය පිළිබඳ අපිට කතා කරේ දැන්. මොකද දැන් කුඩු පුච්චනයක හරි නැති කරන හැකි ඔක්කොම තියෙන ජනාධිපතිතුමාට. එහෙමනම් ජනාධිපතිතුමාට පුළුවන් ඔබතුමාගේ නායකයාට, ඔබතුමාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගරු සභාපතිතුමාට, විශේෂයෙන්ම පහුගිය කාලේ ඉතාමත් ලං වෙලා හිටපු ඔබතුමා ඉල්ලා මේ ප්‍රශ්නේ පිළිබඳව කතා කරලා ඒක විසඳ ගන්න පුළුවන් කමක් ඔබතුමාට තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපිට අධිකරණයේ හැටියට අපිට තියෙන්නේ ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි විශේෂ උත දේවයා. අපිට ඕන විදියට නඩු පවරන්න බෑ. අග්‍රවිශ්ච කාර්යවරය සහ නීතිපතිතුමා විශේෂයෙන්ම නඩු ගොනු කරන්න ඕන. දැන් ත්‍රිපුද්ගල අධිකරණයේ තියෙන හදලා අපි දැන් මේකට නඩු ගොනු කිරීම අර නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යයක්. ඒ පිළිබඳ විමර්ශනය කිරීම පොලිසිය කාර්යයක්. ඒ නිසා ඒ දෙගොල්ලෝ එකතු වෙලා මේ කටයුතු කරනවා නම් අපි දන්නවා. දැන් අපි දන්නවා අතිගරු ජනාධිපතිතුමා කිව්වා දැන් ඉන්න දින නියම කරන්න ලෑස්ති කරලා තියෙන්නේ. අපි සම්පූර්ණ සහයෝගය තියෙනවා. අධිකරණ අමාත්‍යාංශය හැටියට මේවන ඇමතුමිය යවලා තියෙනවා ලයිස්තුව.
මං
හිතනවා ඒ නිසා එතුමට පුළුවන් දැන් ඕන වෙලාව කෙල්ලා මරන්න අවශ්‍ය නියෝගය ක්‍රියාත්මක
අවසාන
වශයෙන් මම ස්තුතිවන්ත වෙනවා මේ අධිකරණ අමාත්‍යාංශයේ ගරු ලේකම් තුමිය කලින් හිටිය විශ්‍රාම ගියා
අනුමන්ත්‍රීතුමා ඊළඟට ඔබතුමා ගන්නවද විනාඩි 3ක් කාලයක් තියෙනවා
බුද කරමින් මගේ කතා අවසන් කරන බොහොම ස්තුතියි ඔබතුමා
සභාව දිවා විවේකයේ දක්වත් හිටවනවා දවල් 1:00